ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සුපරදි පරිදි එහෙමනම් දැන් අපේ සූදානම ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව විමසා බලන්න. ශ්‍රී ලංකාවේ සිට සූදානමේ සිටින මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සුපුරුදු ලෙසින් තොරතුරු වාර්තා කරන සඳහා. සුබෝදෑසනක් ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලෘක්ෂි, සුබෝදෑසනක්.
කනගාටුවෙන් වුවත් අපිට මේ සතියේදීත් ප්‍රකාශ කරන්න වෙන්නේ කොවිඩ් තත්ත්වය එන්න එන්නම නරකතට හැරෙන ස්වභාවයක් ශ්‍රී ලංකාව තුළ. මේ වෙනකොට අපි නොයෙක් ආකාරයෙන් තොරතුරු දැනගනිමින් සිටිනවා මනෝජ්, අපේ මවුබිම පිළිබඳව. අපිට වාර්තා වෙන්නේ කොහොමද දැන් මේ වෙනකොට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ අවාසනාවන්ත විදිහට මේ වෙනකොට ජීවිතයෙන් සමුගෙන සිටින පිරිස් පිළිබඳව? මොකද අපිට වාර්තා වෙන්නේ එන්න එන්නම කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් දෛනික වාර්තා වන වගට තමයි තොරතුරු අපිට මෙහාට ආරංචි වන්නේ.
පෞද්ගලික අලුත් අවුරුද්දෙන් පස්සේ යම් විදිහකට කොවිඩ් රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. ඒ 1000 සීමාවකම වල ගිහිල්ලා අපි දැක්ක පෙරේද වෙනකොට 1900ක මට්ටමට එනවා. දැන් ඊයේ දවසේ 2000 සීමාවකම වගියා. ඒක 2672ක් වුණා. එතකොට එක දවසකට වාර්තා වුණු වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තමයි මේ 2672 කියන්නේ. ඒ අනුව 125,906ක් වෙනකන් මෙතෙක් වාර්තා වුණු සමස්ත කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය සටහන් වෙනවා. එතකොට පෙරේද දවසේ කොවිඩ් මරණ 22ක් වාර්තා වෙනවා. ඒක තමයි දිනකදී වාර්තා වුණු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව. දැන් ඊයේ දවසේ තවත් කොවිඩ් මරණ 15ක් වාර්තා වෙනවා. එතකොට 800 සීමාව ඉක්මවා ගියා ලංකාවේ කොවිඩ් මරණ 801ක්. ඉතින් ඊයේ විශේෂයෙන් අරලේගහ මන්දිරයට හැඳවලා තිබුණු බවක් වාර්තා වෙනවා. අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සහ නිලධාරීන් ඔවුන්ට ඉදිරි කාල සීමාව සඳහා සූදානම් වෙන්න කියලා සඳහන් කරපු බවකුත් වාර්තා වෙනවා. එතකොට දැන් මේ දිනෙන් දින කොවිඩ් ආසාදිතයන් වැඩි වෙද්දී විවිධ පාර්ශව රට ලොක්ඩවුන් කරන්න කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව ඉල්ලීමක් කරනවා. ඉතින් මේ වතාවේ සමහර විට ඇඳිරි නීතිය නොදා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් යම් සීමා පනවන්න සමහර විට ඉඩක් තියෙන්න පුළුවන්. ඒක තවම 100%ක් නිශ්චිත තත්වයක් නෙමෙයි. නමුත් ඔබ දන්නවා ශ්‍රී ලංකාව වගේ රටකට සම්පූර්ණයෙන් ආර්ථිකය සංවෘත කරලා කටයුතු කරන්න බැරි බව තමයි දිගින් දිගටම සඳහන් කරන්නේ. ඉතින් අවශ්‍ය ක්‍රියාමාර්ගත් අරගෙන ආර්ථිකමය ක්‍රියාකාරකමුත් යම් මට්ටමකින් පවත්වාගෙන යන්න උත්සාහයක් කරයි කියලා හිතනවා. ඒත් මේ කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් පිළිබඳව ලංකාවේ ටිකක් ඉලක්කම් වශයෙන් කියවෙන්න පටන් ගත්තා. දැන් ඊයේ දිනේදී අලුත් චක්‍රලේඛයක් වගේ තීරණය කරලා තියෙනවා රාජ්‍ය සේවයට පැමිණෙන ගැබිනි මව්වරුන් සේවයට කැඳවා නොගන්න. ඒත් එක්කම ආයතන බලධාරීන්ට අවසර දීලා තියෙනවා අත්‍යවශ්‍යවම සේවකයන්ගෙන් පමණක් ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න. දැන් ක්‍රමයෙන් මේ තත්ත්වයට මුහුණ දෙන්න යම් සීමා කිරීම එක්ක කටයුතු කරමින් ඉන්න බවක් තමයි මේ වෙන විට පේන්න තියෙන්නේ. කිව්වත් වගේ තමයි වැඩිම කොවිඩ් ආසාදිතයින් 2672. ඉතින් මේක තවදුරටත් ඉහළට ඉහළට යන්න නොදී පාලනය කරගන්න යම් උත්සාහයන් ගන්න සූදානම් බව දැන් පේන්න තියෙනවා ඊයේ දවස විශේෂයෙන් සලකලා බලද්දී.
මනෝජ්, කොහොමද දැන් මේ එන්නත් කරන වැඩසටහන? අපි දැක්කා මේ ඇස්ට්‍රසෙනිකා එන්නත දිගින් දිගටම ශ්‍රී ලංකා වාසීන්ට ලබා දෙනවා. ඊට පස්සේ යම් කතා බහක් තිබෙන ස්පුට්නික් 5 එන්නත රුසියාවෙන් ලබා ගන්න එන්නත සම්බන්ධව, ඊට පස්සේ සයිනෝෆාම් චීනෙන් ලබා ගන්න එන්නත සම්බන්ධව, දැන් මේවායේ ක්‍රියාකාරීත්ව කොහොමද මේ වෙනකොට?
ඔව්, දැන් අපිට ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඉන්දියාව ඇතුළේ තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක. නමුත් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නතේ මාත්‍රා 15,000ක් මේ සතිය ලංකාවට ලැබුණා. එතකොට ඉදිරියේදී සතියකට ලක්ෂය බැගින් රුසියානු එන්නත් මාත්‍රා වැඩි වශයෙන් ලැබෙවි කියලා විශ්වාස කරනවා. මොකද රජය දැනට ප්‍රකාශයට පත් කරලා තියෙනවා විශ්වාසය තියලා තියෙන එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව මේ අවුරුද්ද ඉවරනකොට 60%ක විතර ප්‍රමාණයකට එන්නත් ලබා දෙන්න පුළුවන් නම් ඒ තමයි උත්සාහය. දැන් ටිකක් ස්පුට්නික් 5 එන්නතට වැඩි බරක් තියලා තියෙන බවක් පේන්න තියෙනවා. ලැබුණු එන්නත් මාත්‍රා 15,000න් පටන් අරගෙන සතිපතා එන්නත් මාත්‍රා ලබාගෙන ඒක එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි කියලා. එතකොට සයිනෝෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හම්බුණා හදිසි භාවිතය සඳහා. ඔබ දන්නවා ලංකාවට සයිනෝෆාම් එන්නතේ මාත්‍රා 106ක් ලැබිලා තිබුණා. ලංකාවේ ඉන්න චීන ජාතිකයන්ට එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. නමුත් ඉතිරි එන්නත් විශාල ප්‍රමාණයක් ඉතිරි වෙලා තිබුණා. ඒ අනුව පෙරේද ඉඳලා ලංකාවේ චීනයේ නිෂ්පාදන සයිනෝෆාම් එන්නට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම ඊයේ ඖෂධ නිෂ්පාදන රාජ්‍ය මැතිවරයා සඳහන් කළා මේ සයිනෝෆාම් එන්නට ලංකාවේ නිෂ්පාදනය කරන්න ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් ඒ සඳහා යම් එකගතා මට්ටමක ඉන්නවා, අවසන් එකගතා නෙවෙයි, සාකච්ඡා කරමින් ඉන්නවා. සමහර විට ලංකාවේ සයිනෝෆාම් එන්නට නිෂ්පාදනය කරන්නත් එහෙමනොත් යම් උත්සාහයක් අරගනි කියලා වාර්තා වෙනවා. එතකොට අමෙරිකාවේ ෆයිසර් එන්නට ලංකාවේ හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය හම්බ වුණා. විෂය භාර අමාත්‍යවරිය සුදර්ශනී ප්‍රනන්දු පුල්ල අමාත්‍යවරිය සඳහන් කරේ ෆයිසර් එන්නත් මාත්‍ර මිලියන 5ක් ලංකාවට ගෙන්වන්න දැනටමත් දැනුම් කරලා තියෙනවා කියලා. එහි අර කෝල්ඩ් චේන් ප්‍රශ්නයක්, ශීතදාම ප්‍රශ්නයක් තිබුණේ අධික ශීත තත්වයක පවත්වාගෙන යන්න ඕන රින 70ක විතර මට්ටමක, ඒක තමයි ප්‍රශ්නයක් කියලා තිබුණේ. නමුත් ඊට ක්‍රියාත්මක වෙලා කොමාරි ෆයිසර් එන්නටත් ලංකාවට ගෙන්න ගන්න දැන් කටයුතු කරමින් ඉන්නවා. ඇස්ට්‍රසෙනිකා එන්නටත් ලංකාවට ලබා ගන්න කොහෙන්ද ලබා ගන්න කියන සාකච්ඡාවේ ඉන්නේ. ජනාධිපතිතුමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමග සාකච්ඡා කරලා තිබුණා. ලංකාවේ ඉන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් කටයුතු කරන ජනාධිපති උපදේශක ලලිත වීරතුංග මහත්මයාත් සාකච්ඡා කරලා තිබුණා. දැනට ඉන්දියාවෙන් ගෙන්න ගන්න බැරි නම් නිෂ්පාදනය කරන තැනකින් එන්නට ගෙන්න ගන්න, ඇස්ට්‍රසෙනිකා එන්නට ගෙන්න ගන්න බැරි නම් දැනට ලෝකයේ ගබඩා කරගෙන තියෙන වෙනත් රටවලින් හරි යම් ඖෂධ මාත්‍රා ප්‍රමාණයක් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් අරගෙන ලංකාවේ එන්නත් කරන දෙවන වටය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරමු කියලා. මොකද ලක්ෂණ වේගට වැඩි පිළිසකට දැනට මේ ඇස්ට්‍රසෙනිකා එන්නට ලබා දීලා තියෙන්නේ. එන්නත් කරන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වය ඒ ආකාරයෙන් තමයි සඳහන් කරන්න වෙන්නේ.
දැන් ඔය කොරෝනා එන්නත් සම්බන්ධව යම් යම් ආරවුල් කීපයක් සහ උණුසුම් කතා බහ කීපයක් ඇහුණා පසුගිය සතියේදී. දැන් අර ඔබත් කිව්වනේ මනෝජ් මේ සයිනෝෆාම් එන්නත පිළිබඳව මේ කල්ලිකුත් උණු සයිනෝෆාම් ලංකාවට එවලා තියෙන්නේ චීනෙන් කියලා දැඩි කතා බහ ගියා. ඒකට උත්තර ලබා දුන්න රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන.
සමාජ මාධ්‍යවල පළ වෙනවා ලංකාවට චීනය එවලා තියෙන්නේ කල්ලිකුත් වෙන්න කිට්ටු එන්නත් වගේ මේහි ප්‍රශ්නයක් තියෙනවා කියලා. සයිනෝෆාම් එන්නතේ කල්ලිකුත් වෙන්න තව අවුරුදු දෙකක පමණ කාලයක් තියෙනවා. ඉතින් ඒක නිසා මුළුමුණින්ම අසත්‍ය ප්‍රචාරයක් මේක. ඇත්තටම චීනයේ සයිනෝෆාම් සහ සයිනෝවැක් කියන එන්නත් දෙකේම නිෂ්පාදන සමාගම් සමග අප මේ වෙනකොට සාකච්ඡා කරමින් පවතිනවා අපේ රට තුළ මෙම එන්නත් නිෂ්පාදනය කිරීමට තියෙන හැකියාව සම්බන්ධයෙන්. මේ ගැන කොළඹ චීන තානාපති කාර්යාලයේ විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා.
දැන් කතාව ඔතරින් අතර උනේ නැහැ. පාර්ලිමේන්තුවේදීත් දීර්ඝ කතාවක් ගියා. මේ එක්තරා එන්නත්තොකයක් මේ කල්ලිකුත් වෙලා ඉවත දමලා තියෙනවා කියලා. හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා මේ ආකාරයෙන් ප්‍රශ්න කරද්දී ඒකටත් උත්තර ලබා දුන බොහොම දැඩි ආවේගශීලව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා.
දැන් අපිට ආරංචි මඩකලපු රෝහලේ මාත්‍ර 600ක් විසිකරා කියලා. මොකද ඒක හරියට ස්ටෝර් කරලා නැතුව.
මඩකලපු රෝහලේ වෛද්‍යවරු අපිට දැනුම් දුන්නා එන්නත් 600ක යම් කිසි ප්‍රශ්නයක් වුණාද කියලා, සැකයි කියලා. ඊපස් අපි හොයාගත්ත එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ, ඒක ලබා දෙන්න පුළුවන් කියලා. රාජ්‍ය සේනරත්න මැතිතුමා කිව්වා මේ රටේ 110,000කට එන්නත් ලබා දෙන්න ඕන කියලා. මේ හිටිය සෞඛ්‍ය අමාත්‍ය කෙනෙක්ද මේ? එන්නත් දෙන්න නැහැ හැමෝටම. මේක තියනවා දෙන්න ඕන කාණ්ඩ කවුද කියලා. 135,000කට තමයි මේ රටේ එන්නත ලබා දීමේ අවශ්‍යතාව තියෙන්නේ. අපි ප්‍රධාන වශයෙන් ෂියානි ස්පුට්නික් එන්නත තමයි බලාපොරොත්තු දීලා තියෙන්නේ. පෙරේද රාත්‍රියේ අපිට ලැබුණා එන්නත් මාත්‍රා 15,000ක්. ඒ වගේම මේ මාසේ අවසන් සතිය අපිට 585,000ක් ලැබෙනවා. ජූනි මාසේ 108,000ක් ලැබෙනවා. ජූලි මාසේ 112,000ක් ලැබෙනවා. අගෝස්තු මාසේ 120,000ක් ලැබෙනවා. ඔක්තෝබර් මාසේ 122,000ක් ලැබෙනවා. නොවැම්බර් මාසේ 122,000ක් ලැබෙනවා. දෙසැම්බර් මාසේ 124,000ක් ලැබෙනවා. ඒ කියන්නේ මේ වසර තුල රුසියානු ස්පුන්ඩික් එන්නත 130,000ක් ලැබෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ලැජ්ජ නැති වැඩක් විපක්ෂ නායකයා විදියට කරා. එන්නත් ටික හවස ලැබෙනවා කියලා හොඳටම දැන දැන මොස්කව් නගරෙන් ප්ලේන් එකට පැටවුවට පස්සේ රුසියානු තානාපති
උණුසුම් කතා බහ බොහොමයක් තිබෙන පසුගිය සතියේදී එන්නත් සම්බන්ධව, ඒ වගේම මේ ඔයාකරෙන් එන්නත් පිටරටවලින් ලංකාවට ලැබීමේ ක්‍රමෝපාය සම්බන්ධව තවත් කතා බහක් අපි ඔබ වෙත යොමු කරන්න කැමති. විශේෂයෙන්ම මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන COVID-19 තත්ත්වය පිළිබඳව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය ප්‍රභාත් කොළඹගේ මහතාය සම්බන්ධව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් දක්වලා යම් දල අවබෝධයක් ලබා දුන්නා. කොයි වගේ මට්ටමකද මේ වෙනකොට මේ ආසාදිතෙන් ඉන්නේ කියලා ලංකාවේ?
රෝගීන් සංඛ්‍යාව වැඩිවීම හරහා රෝහල් ගත කිරීමට ඇති අපහසුතාවයේ හින්දා අපිට මේ වෙලාවේ ධාරිතාව උතුරා යමින් පවතිනවා. ඉතින් ඒ හින්දා සමහර රෝගීන් දිනයක් හෝ දින කිහිපයක් වාර්තා වෙලා තියෙනවා රෝහලකට ගෙන යාමේ හැකියාව නැතුව ඉන්නවයි කියන එක. ඉතින් මේට ඉතාමත්ම කඩිනමේ විසඳුමක් ලබා දිය යුතුයි. මොකද ඉදිරි සති කිහිපෙදී තවදුරටත් මේ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. ඒ වගේම රෝගී ලක්ෂණ නොපෙන්වන රෝගීන්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ සහ අනිකුත් සෞඛ්‍ය සේවකයන්ගේ අධීක්ෂණය යටතේ නිවෙස් තුල රඳවාගෙන ඔවුන්ව රැකබලා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම සුළු වශයෙන් පෙන්වන රෝගී ලක්ෂණ වෛද්‍යවරුන්ගේ යටතේ තියෙන අන්තර් මධ්‍යස්ථානයක් කරහා ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට උත්සාහ කරනවා.
දැන් සෞඛ්‍යංශ කොයි ආකාරයෙන් මේ වගේ උත්සුකුණත් මේ මර්ධනය කරන්නේ ජනතාවගෙන්ම සෞඛ්‍යංශවලට බැනවැදීම් නිකන් නෙමෙයි පරුෂ වශයෙන් පවා බැනවැදීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට සඳහන් කර සිටියේ මේ ආකාරයෙන්.
දෛනිකව COVID-19 අසාධ්‍යයෙන් වාර්තා වීමේ අඩුවක් නැහැ කියන එක තමයි බිම්මට්ටමේ අපිට පේන්න තියෙන විශේෂයෙන් දැනට පවතින ක්‍රමවේද හරහා මේ තත්ත්වය අඩු කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් පේන්න තියෙනවා. ඒ නිසා අපි මින්නහාට ගියපු යම් දෛනිකව පැතිරීම පාලනය කරගෙන සඳහා ක්‍රමවලට අවතීර්ණ වෙන්න ඕන කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම මේ මොහොත වෙද්දී අපි බිම්මට්ටමේ ඉන්න COVID-19 අසාධ්‍ය ප්‍රතිකාරක මධ්‍යස්ථාන කරා යොමු කරනවා. මේ යොමු කරන අයවලුන්ට සිදුවන යම් යම් අපහසුතා නිසා ඍජුවම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජන එල්ල කරනවා. ඒ වගේම බැනවදිනවා, අසභ්‍ය වචනෙන් බැනවැදීම් සිද්ධ වෙනවා. මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බොහෝ දෙනෙක් ඉතාම දැඩි කලකිරීමෙන් මේ සම්බන්ධව පැමිණිලි කරමින් ඉන්නවා.
එතකොට අර මේ කොරෝනාවල විවිධ වෛරස් ප්‍රභේද ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට හමු වෙමින් යනවා. අපි දන්නවා මේ UK වෛරස් ප්‍රභේදය, ඉන්දීය වෛරස් ප්‍රභේදය, එතකොට US වෛරස් ප්‍රභේදය, කොරියානු වෛරස් ප්‍රභේදය, මේ ආකාරයේ නොයෙකුත් ආකාරයේ වෛරස් ප්‍රභේද මේ වෙනකොට ලෝකේ විවිධ රටවලින් වාර්තා වෙමින් තියෙනවා. ශ්‍රී ලංකාවෙන් අලුතින් මේ සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවා. අපි කැමති සවිස්තර දැනගන්න ඔබෙන්.
ඔව්, දැන් ඉන්දියාවේ තියෙන කොවිඩ් ප්‍රවේදයේ ආසාදනය වුණු කෙනෙක් ලංකාවේදී හම්බෙලා තියෙනවා. ඌව හම්බෙලා තියෙන හැබැයි නිරෝධායන මධ්‍යස්ථානයකින්. කොළඹ පෞද්ගලික රෝහලකට නිරෝධායන මධ්‍යස්ථානයේ ඉඳලා එව්වට පස්සේ එතනින් කරපු වෛරස් සාම්පල පරීක්ෂාවකින් මේ ආසාදිතය අඳුරගෙන තියෙනවා. එතකොට ඔහුගෙන් තව කාටද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා හොයන්න කටයුතු කරනවා කියලා දැනට තොරතුරු වාර්තා වෙනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය වෙච්චි පුද්ගලයින් දිස්ත්‍රික්ක පහකින් හම්බ වෙලා තියෙනවා. කුරුණෑගල, කළුතර, මහනුවර, කොළඹ, පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක වලින් තමයි මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය සහිත ආසාදිතයින් හම්බ වෙලා තියෙන්නේ. ඊට අමතරව තවත් රටවල් කිහිපයක වෛරස් ප්‍රභේද ලංකාවෙන් යම් යම් මට්ටමකින් හඳුනාගෙන තියෙනවා. දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ ආසාදනය වෙන කෙනෙකුත් හොයාගෙන තිබුණා. එතකොට යාපනයේ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්ගෙන් සිද්ධ කරපු ජාන අනුක්‍රමණ පරීක්ෂණයකදී ඩෙන්මාර්කය, යුරෝපය, මැද පෙරදිග මේ පැතිවල ව්‍යාප්ත වෙන වෛරස් ප්‍රභේදයේ ආසාදනය වුණු පුද්ගලයන් කීප දෙනෙකුත් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව බැලුවට පස්සේ ලංකාවේ වෛරස් ප්‍රභේද කීපයක් දැන් හඳුනාගෙන තියෙනවා. මේවයි ව්‍යාප්තිය සහ ඒවා පාලනය කරන්න ගන්න ක්‍රියාමාර්ගයක තමයි දැනට විශේෂයෙන් කටයුතු කරගෙන යන්නේ. මේ හොයාගෙන තිබුණේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ඒත් එක්කම ශෛල ජෛව විද්‍යා ආයතනය, ඔවුන් තමයි ටිකක් වැඩිපුර මේ වෛරස් ප්‍රභේද සම්බන්ධයෙන් ලංකාවේ පරීක්ෂණ කරන්නේ. ඔවුන්ගේ නියදී පරීක්ෂාවන් වලදී තමයි මේ සොයාගැනීම් සිද්ධ වෙලා තිබුණේ.
තවත් තොරතුරු වාර්තා වෙනවා මේ කොවිඩ් තත්ත්වය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීන් හමුවන්නට ශ්‍රී ලංකාවේ නායකයින් කටයුතු කරලා තියෙනවා කියලා ජනාධිපතිවරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා හමු වෙන අතරතුරේදී විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා හමු වුණු වගට තොරතුරු වාර්තා වෙනවා. මොනවද මේගොල්ලෝ සාකච්ඡා කරලා තියෙන්නේ මේ හමුවලදී?
ඔව්, දැන් විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අතර කරපු මේ සංවාදයේදී විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න ලංකාවට අවශ්‍ය කරලා තියෙන එන්නත් මාත්‍රා 106ක ප්‍රමාණය ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානයත් උත්සාහ කරනවා කියලා සඳහන් වුණා. ගෝලීය වශයෙන් ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි එන්නක ලබා දෙන්න එන්නත් මාත්‍රා මිලියන 20ක විතර අවශ්‍යතාවයක් තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානිය සඳහන් කරලා තිබුණා. දැන් මේ වෙන විට චීනයේ සයිනෝෆාම් එන්නකට හදිසි භාවිතයට ඉඩ ලබා දෙයි කියලා වර්තා වෙලා තිබුණා. දැන් මේ වෙනකොට ඒ සාකච්ඡාවෙන් පස්සේ ඒ ඉඩ හම්බ වෙලා තියෙනවා. එතකොට දැන් ලංකාවේ තියෙන 106 කඩිනමින් දෙන්න යනුව කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම ලංකාවේ පළවෙනි කොරෝනා රැල්ල පාලනය කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ලංකාවට ප්‍රසාදයක් පළ කරලා තියෙනවා. දැනට තියෙන තත්ත්වයක් පාලනය කරයි කියලා විශ්වාසය තියලා තියෙනවා. ඒ අනුව එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කරන්න තමයි දැන් ඒ හරහා කටයුතු කරන්නේ. මේ එන්නත් ලබා ගැනීම විශේෂයෙන් මේ ශ්වසනිකා එන්නත ලබා ගැනීම තමයි ලංකාවටත් විශාල ප්‍රශ්නයක් කරලා තිබුණේ. නිවන මාත්‍රාව ලබා දෙන්න බැරුව ඒකට ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වීමක් කරන්න කටයුතු කරනවා කියලායි වාර්තා වෙන්නේ. එතකම ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරිය විපක්ෂ නායකතුමාව සජිත් ප්‍රේමදාස මාත්මයෙන් හම්බෙලා තිබුණ විපක්ෂ නායක කාර්යාලයේදී කොරෝනා මේ ව්‍යාප්තිය පිළිබඳව තමයි ටිකක් වැඩිපුර සාකච්ඡා කරලා තිබුණේ. ලංකාවට අවශ්‍ය කරන සහයෝගය ආධාර උපකාර ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්න ඕනම ආකාරයකින් ලංකාවට සහාය ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් කියලා ඇය සඳහන් කරලා තිබුණා. ඔලිවියා නිවරෝස් මහත්මිය ඇය වෛද්‍යවරියා ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා හැටියට මත නියෝජිත විදියට ඇය කටයුතු කරමින් ඉන්නේ.
මීළඟ අවධානය යොමුවන්නේ ඉන්දියානු සංචාරකීන් ශ්‍රී ලංකාවට ගෙන්වීම පැමිණීම සම්බන්ධව තියෙන මතභේදාත්මක කතා පිළිබඳව. ඔස්ට්‍රේලියාව මේ සම්බන්ධව විශාල ආන්දෝලනාත්මක කතා බහ රාශියක් තියෙනවා. දැනට ඉන්දියාවේ සිටින ඉන්දීය ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට මෙරටට පැමිණීමට නොහැකි වීම සම්බන්ධව විශාල කතා බහක් තියෙනවා. මේ මාසයේ 15 වෙනිදා දක්වා යම් සංචාරක නීති යටතේ ගුවන් යානා පැමිණීම නවත්වනු ලැබුවා මෙරට රජය විසින්. තත්වය ආකාරයෙන් තියදී ශ්‍රී ලංකාව තුළ යම් තොරතුරු අපිට වාර්තා වෙනවා. යම් වක්‍රාකාර මාර්ග හරහා ශ්‍රී ලංකාවට පැමිණියනවා ඉන්දියාවෙන් සංචාරකීන්. ඇතැම් වෙලාවට මේක ව්‍යාපාරයක් විදිහටත් කරගෙන යනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මොකක්ද මේ ආන්දෝලනාත්මක කතා අපිට ඇහෙන වටින් ගොඩින්?
ඔව්, දැන් පහුගිය 6 වෙනිදා වෙනකන් ලෝක කිසිම රටකින් ලංකාවට පැමිණෙන්න බාධා තිබුණේ නැහැ. ඒ අනුව ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කරලා තිබුණා. අප්‍රේල් මාසයේ 4000කට සංචාරක ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තිබුණා. එතකොට ඉන්දියාවෙනුත් ලංකාවට එන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉන්දියා ජාතිකයන්ට ඩුබායි ආදී මැද පෙරදිග රටවල් වලට යන්න, සිංගප්පූරුව වගේ රටවල් වලට යනවා නම් ඉන්දියාවෙන් පිටරටක නිරෝධායන වෙලා එන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒක ලංකාවේ යම් විදියකට ව්‍යාපාරයක් මට්ටමින් සිද්ධ කරන්න සූදානම් වෙලා තිබුණා. ඒකේ දැන් මේ ප්‍රචාරය කරලා තිබුණා ඩොලර් 690ක විතර ප්‍රමාණයකට ලංකාවේ නිරෝධායන කටයුතු සිද්ධ කරන්න සූදානම් කියලා දැන් මේ පළ වෙලා තිබුණා. මාධ්‍යස්ථයේ ඔස්සේ ගියා ප්‍රශ්න කරා. එතකොට දැනගන්න ලැබුණේ ලංකාවට පැමිණෙන ඉන්දියානුවන්ව තරුතුනේ හෝටල්වල නවත්වලා ඔවුන්ට ඔය ස්විමින් පූල් එකක් එහෙම පාවිච්චි කරන්න පුළුවන් පාසුකම් ලබා දීලා දඹුල්ල, සීගිරිය, නුවර ඒ වගේ ප්‍රදේශවල තරුතුනේ හෝටල්වල ඔවුන්ව නවත්වලා මේ රැඳී ඉන්න ඔවුන්ට අවසර ලබා දෙනවා කියලා. දැන් ඒ පිළිබඳව ටිකක් ආන්දෝලනාත්මක තත්ත්වයක් ගියා. කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා සිද්ධ කරන වැඩක් කියලා. කොහොමනත් ලංකාවට ඉන්දියානුවන්ට එන්න තහනමක් තිබුණේ නැහැ. ඒ වෙනකන් එතකොට ඒ අනුව මේ කටයුත්ත සිද්ධ වෙලා තිබුණා. දැන් 5 වෙනිදා ඉඳලා තීරණය කරා ලංකාවට කිසිම ආකාරයකින් ඉන්දියානුවන්ට පැමිණෙන්න නොහැකි වෙන විදියට ඉන්දියාවේ ඉඳලා ගුවන් යානා ලංකාවට එන්නේ නැහැ කියලා. ඒත් විශේෂයෙන්ම IPL තරගාවලිය නිමා වුණාත් එක්කම විදේශීය ක්‍රීඩකයන්ට ඉන්දියාවට ඉන්දියාවෙන් යන්න ගැටලුවක් තිබුණා. විශේෂයෙන්ම ඔබ ජීවත් වෙන රටට ඔස්ට්‍රේලියාවට පවා ඉන්දිය ගුවන් යානා ඍජුව පැමිණේ තරගාවලියට ගිය ක්‍රීඩකයින්වත් ලංකාවේ නිරෝධායනය කරලා ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් යන්න පුළුවන්ද කියලා යම් සාකච්ඡා මට්ටමක් තිබුණා. ඒ ගැනත් යම් විරෝධයක් මතුවෙන්න ගත්තා. ඒ අනුව තමයි 6 වෙනිදා ඉඳලා ඉන්දියානුවන්ට ලංකාවට පැමිණෙන ඉන්දියාවේ ඉඳලා එන ගුවන් යානා ලංකාවට නොපැමිණෙන ලෙස දන්වලා තිබුණේ. ඉතින් ඒ අනුව දැන් මේ කටයුත්ත නැවතිලා තියෙනවා. ඒ පිළිබඳව බොහෝ දෙනෙක් පොඩි සැකසංකා පළ කරා. එතකොට ඉන්දියානු වෛරස් ප්‍රභේදය ලංකාවේ නැති නිසා මේ පැමිණීම හරහා ඒක ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා. දැන් මේ වන විට ඒ තත්ත්වය ක්‍රියාත්මක මට්ටමේ නැහැ. සංචාරක ඇමතිවරයාගෙනුත් ඒ ගැන කිව්වට පස්සේ මේ සංචාරක බුබුල ක්‍රමවේදය සම්පූර්ණයෙන් නවත්වලා නැහැ. తాවකාලිකව තමයි නවත්වන්න කටයුතු කරේ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. එතකොට සති දෙකක ඉන්දියා
තුංග මහතා මේ සම්බන්ධයෙන් දක්වපු අදහස පිළිබඳව
ඉන්දියානු සංචාරකයන් සති දෙකකට ගෙන්නන එක తాවකාලික අත්විටුවල තියෙනවා මේ පවතින තත්ත්වෙත් එක්ක. අනෙක් සංචාරකයන් සම්බන්ධවත් ඒ වගේම ඒ ගේන එක අඩු කරන්නත් කටයුතු කරලා තියෙනවා.
දැන් ඒ අතරතුරේදී මේ තවත් මාර්ගවලින් ඉන්දිය ජනතාව ශ්‍රී ලංකාවට පැමිණෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. විශේෂිතව මේ මුහුදු මාර්ග හරහා ඉන්දිය ධීවර බෝට්ටු හරහා ශ්‍රී ලංකාවට වක්‍රාකාර මාර්ගවලින් පැමිණෙන පිරිස් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව දැන් මේ වෙනකොට මොනවද අරගෙනමින් තියෙන ක්‍රියාමාර්ග සහ වාර්තා වෙමින් තියෙන තොරතුරු?
ඔව් දැන්න බෝට්ටු මගින් ඉන්දියාවේ ඉන්න ජනතාව ලංකාවට රැගෙන එන්න උත්සාහ කරනවා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන් දැන් ඉන්දියාවේ මේ කොවිඩ් වැප්තියත් එක්ක ධනවත් පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික ජෙට් යානා පාවිච්චි කරලා පවා විදේශ රටවලට යනවා කියලා ආරංචි වුණා. සාමාන්‍ය ජනතාව රුපියල් 20,000ක 30,000ක විතර මුදලකට බෝට්ටු මගින් ලංකාවට අරගෙන එනවා කියන තොරතුරක් වාර්තා වුණා. පහුගිය දවස්වල පුත්තලම පැත්තේ ඉඳපු එවැනි පවුලක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවට සැකගෙනලා පොලිසියට කරුණු වාර්තා කිරීමත් එක්ක ඔවුන් පොලිස් අත්අඩංගුවට අරගෙන තිබුණා නීති විරෝධී ලෙස ලංකාවට ඇදීම සම්බන්ධයෙන්. මේක සිද්ධ වෙලා තියෙන්නේ මුහුදු මාර්ගයෙන්. ඒ අනුව තවදුරටත් එහෙම නොපැමිණෙන විදිහට ආරක්ෂක වැටකඩුළු තර කරන්න නාවික හමුදාව ක්‍රියාත්මක කරනවා. ඒ කොහොම වුණත් මේ අතරින් පැනලා එන්න යම් ආකාරයකින් ඉන්දියානුවන් ලංකාවට රැගෙන එන්න කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. ඒක ටිකක් භයානක තත්වයක්. ඔවුන් ලංකාවට ආපු ක්‍රමයක් නැහැ, ආපු කෙනෙක් නැහැ, ඉන්න තැනක්